මාස කීපයක් පවත්වාගෙන යනු ලබන භාවනා ධර්ම සාකච්ඡා ධර්ම දේශනාදී පින්කම් මාලාවේ අදත් එක දවසක්. මීට සති කීපයකට පෙර ඉඳලා මේ රවි මහත්තයාගේ අසනීප තත්ත්වයෙන්ද උදව් කිරීම සඳහා මම මේ ස්ථානයටත් ඇවිදිලා මේ පින්වතුන්ට යම් කිසි ධර්ම කාරණා ටිකක් පැහැදිලි කරා. මේ පැහැදිලි කරපු ප්‍රවි මහත්තයාගේ ඉල්ලීමක් තිබුණා. අපි සාකච්ඡා කරා අද දවසේ මේ කියන ඒවා ප්‍රායෝගික එක දෙයක් හරි මේ පින්වතුන්ට හඳුන්වලා දුන්නොත් හොඳයි කියලා උදේ කාලේ. එතකොට නැවත දීර්ඝ ධර්ම දේශනාවක් හා ධර්ම කරුණු පැහැදිලි කිරීමක් නෙවෙයි අද ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට වැඩිය වැදගත් කරන මීට පෙර මම ප්‍රකාශ කරපු යම්කිසි කාරණාවලින් ඔයගොල්ලන්ට අද එක ධර්ම කාරණයක් හරි අවබෝධ කරගන්නට පිළිපදින්නේ කොහොමද, කළ යුත්තේ කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. එතෙන්දී නැවත මතක් කරලා දෙනවා මෙන්න මේ කාරණා ටික අපේ සිහියේ තියෙන්න ඕනේ මේ කටයුත්තේදී. අපි දන්නවා අහලා තියෙනවා ධර්මයේ තියෙනවා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා අංග 8. මේ අංග 8 තමයි මේ සංසාරේ නිලියන්නේ. මේ අංග 8 කිසියම් විදියකට හැසිරෙවුවම තමයි මේ සංසාරේ කෙලවර කරන්නේ. ඒක සාරාංශ බුදුදහම. බුදුහාමරගේ ධර්ම. අපි කොච්චර දේවල් ගත්තත් මේ අංග 8ෙන් සංසාරය ඇති කරනවා ඒක බුදුහාමුදුරුව දැක්කා. මේ අංගාට බුදුහාමුදුරුව පැහැදිලි කරන ආකාරයට වෙනස් කරොත් සංසාරේ නවත්තන. ඒ නවත්තන වෙනස් කරන ආකාරයට සකස් කිරීම අපි අහන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒත් ආර්ය தත්වයටපත් වෙනා කියන්නේ සංසාරේ නවත්තන මේ අංගාට සකස් කර ගැනීම. සංසාරේ පවත්වන අංගාට තමයි අපි ළඟ තියෙන්නේ. එතකොට මේ අංග 8ෙන් මේ අංග 8 ඇති වෙන්නේ කොහෙද? හුඟක් වෙලාට අපිට මෙන්න මේ කාරණේ ප්‍රායෝගික නැහැ. අපි දන්නවා අඩුයි. මේ අංග 8 ඇති වෙන්නේ ඔයගොල්ලන්ගේ මේ ඉන්ද්‍රිය ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන් 6ෙන් ඕනම අරමුණක් ගන්නවා කියන්නේ ඒක පිටිපස්සේ මේ අංග 8 තමයි තියෙන්නේ. දැන් අපි හුඟක් වෙලාට කතා කරනවා පේන්නේ කොහොමද අපිට කියලා කතා කරනවා. නමුත් බුදුහාමුදුරුව කතා කරන්න කියන්නේ පේන විදිහක් නෙවෙයි, පේන එක ඇතුලේ තියෙන මේ අංග 8යි. එතකොට පේනවා කියන එක තුල බුදුහාමුදුරුව දැකපු අභ්‍යන්තරය තමයි දික්ක සංකප්පාදී මේ අංග 8ක් ඇතිවීම. එතකොට ඇහෙනවා කියන එක තුල සිදුවෙන්නේ මේකයි. මෙන්න මේ විදිහට මේ එක එක ඉන්ද්‍රියන් වලට යමක් ග්‍රහණය වෙනවාද, අරමුණු වෙනවාද, අන්න එතන උපදිනවා මේ අංගාට. හැබැයි මේ අංගාට ඒ අරමුණ නැති වෙනවත් එක්කම නැති වෙලත් යනවා. දැන් මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ අංගාටේ බොහොම සූක්ෂම අංග දෙකක් තමයි දික්ක සංකප්ප. දික්ක සංකප්ප කියන අංග දෙක සූක්ෂමයි, গুপ্তයි, කාටවත් හඳුනගන්න බෑ. නමුත් වාචා කම්මන්ත ආජීව කියන අංග තුන අපේ කය එක්ක බැඳිලා තියෙනවා, කායික ක්‍රියාවක සම්බන්ධයි. මෙය කාටත් හඳුන ගන්න පුළුවන්. මේක හැකියාවක් විදිහට අපි ප්‍රයෝජන ගන්නවා. දැනුත් එහෙමයි, මම මේ මගේ හැකියාවක් විදිහට මං හිතනවා මම බණ කියනවා කියලා. නමුත් ඇත්ත බුදුහාමුදුරුවෝ දකින්න ඇත්ත ඕක නෙමෙයි. මේ බණ කියන වචනත් මට ඇති වෙන්න නම් මල් ළඟ අරමුණු වෙන්න ඕනේ. මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු වෙන්න ඕනේ. දැන් ඇත්තටම මේ ඉන්ද්‍රියන් 6ෙන් දැන් ගන්න අරමුණු මේ බණ කියනකොට, ඔයගොල්ලෝ දේශනයක් පවත්නකොට, ධර්ම සාකච්ඡාවක් පවත්නකොට, විෂයානුබද්ධව මොනවා හරි දෙයක් කරනකොට මේ කරන කතා බහ හැම එකක්ම මේ බණ වගේම තමයි. අපේ මනෝ ඉන්ද්‍රියෙන් අරමුණු වෙන ධර්මතාවල ප්‍රතිඵල තමයි මේ වචන ටික. එතකොට වාචා කම්මන්ත ආජීව කියන ඒවා අපිට හොයාගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන වාසියක් බුදුහාමුදුරුවෝ කියනවා, මොනෝහරි ඉන්ද්‍රියකට අරමුණක් ආවට ඒ අරමුණෙන් අංග 8ක් වශයෙන් උපදින මේ වාචා කම්මන්ත ආජීව කියන මේ අංග තුනේ සුවිශේෂී භාවයක් තියෙනවා. තමන්ට ඕන නම් මේක එළියට නොදී හිටියේ. දැන් අපිට ඇහැට අරමුණක් ඇවිදින් ඒකෙන් අරමුණේ තියෙන හැකියාවක් තමයි, අරමුණ තුළ තියෙන පුළුවන්කාරකමක් තමයි වචනයක් එළියට දාන එක. ඒක පොදු දෙයක්. නමුත් බුදුහාමුදුරුවෝ දැක්ක මේ වචනය ඕනනම් ඔයගොල්ලන්ට රැක්ක ඇති. එළියට දාන්න නැතුයි. එතකොට මෙහෙම රකින්න පුළුවන් කාරණා 8ක් මේ 3ක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මොනවද ඒ 3? වාචා, කම්මන්ත, ආජීව. රකින්න පුළුවන් දේ බුදුහාමුදුරුවෝ හැඳින්නුවා සීලය කියලා. ඒගොල්ලෝ 5 සිල් ගත්තා, 8 සිල් ගත්තා, නොඑක් උපසම්පදා සීලයේ දක්වා බුදුහාමුදුරුවෝගේ සීල ක්‍රම තියෙනව ගණනාව. මේ හැම එකම කරලා තියෙන්නේ එහෙනම් කුමක්ද? මේ අරමුණක් ගානේ එළියට එන්න පුළුවන් වන වාචා කම්මන්ත ආජීව වලට යම්කිසි තහංචි පැනවීම. රකින්න පුළුවන් දේ රැක්කා. එතකොට රකින්න පුළුවන් වාචා කම්මන්ත ආජීව. දැන් මේකත් මේක රැක්ක කියලා කතා නොකර හිටියා කියලා කම්මන්ත අතපයින් වැඩ ගන්න එක කම්මන්ත ආජීව කියන්නේ තමන්ගේ දිවි පැවැත්මට අත්‍යවශ්‍ය දේවල් කර ගැනීම. ඒව නැවැත්තුවා කියලා කාටවත් මේ සංසාරයේ ගොඩ වෙන්න බෑ. දැන් සීලබ්බත පරාමාස කියන එක රඳා පවතින්නේ මෙන්න මේ කාරණා තුන මතයි. මොනවද? වාචා, කම්මන්ත, ආජීව මතයි. එතකොට මේ තුනෙන් සංසාර විමුක්තියක් ගන්න බෑ. මේ තුන නැවැත්තුවට කවුරුවත් එහෙම වෙන්නේ නැහැ. එහෙමනම් බ්‍රහ්ම ලෝකයේ ඉන්න සත්‍යයන්ට ඔය කියන ඒවා නැහැ. වාචා නැහැ, කම්මන්ත නැහැ, ආජීව නැ, නිවන් දකින්නෙත් නැ. තේරුණා නේද? එතකොට ඒක නිසා මේක රකින්න පුළුවන් දෙයක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නුවා. මේ රකින්න දේ ආරක්ෂා කරගෙන ඊට පස්සේ මේ ආරමුණෙන් ඇති වෙන මේ අංගාතේ ඊගාව අන්තිමට තියෙන අංග විශේෂ අංග. මෙන්න මේ අංග ටික තමයි ජීවිතය පිළිබඳ සියලු දේ තීරණාත්මක වෙන තැන. මොනවද? වායාම, සති, සමාධි. මේ අංග තුන අපේ ජීවිතයේ වඩන්න පුළුවන් දෙයක් විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හැබැයි අමතක වෙන්න හොඳ නැහැ. මේ වායාම, සති, සමාධි උපදින්නේ කොහෙද? ඇස් වලට පෙනීම තුල, කන් වලට ඇහිීම තුල, ওই වගේ ඉන්ද්‍රියන්, මනසට අරමුණු වීම තුල. මේක නැති තුල, නැති කාලයක වායාමයක් නැහැ, සතියක් නැහැ, සමාධියක් නැහැ. ඒ කියන්නේ මේ අංග 8ම නේ අපිට නිඳ ගියා. සිහි නැති වුණාම නේ. තේරුණානේ? නිඳ ගිය වෙලාවට මේ අංග 8ක් නැහැ. දැන් වායාම, සතිය, සමාධිය කියන ඒවා බුදුහාමුදුරුවෝ රකින්න පුළුවන් ධර්ම විදිහට තේරුවේ නැහැ. මේවා රකින්න බෑ. මේවා බුදුහාමුදුරුවෝ දැක්කේ මේවා වඩන්න පුළුවන්. වඩනවා කියන එකේ තේරුම ඉස්සෙල් ආරමුණත් එක්ක තිබිච්ච වායාමයේ ඊගාව ආරමුණෙත් ඒකම තියාගන්න පුළුවන් කියන එක. ඉස්සෙල් ආරමුණේ තිබිච්ච සතිය දෙවනි ආරමුණටත් ගන්න පුළුවන් කියන එකයි. මේ වඩනවා කියන එකේ තේරුම. රකින්න බෑ මේ. මුලින් තිබිච්ච ආරමුණේ සමාධිය දෙවනි ආරමුණටත් යන්න පුළුවන් කියන එකයි. මේක සමානව ගෙනියන්න පුළුවන්. සමානව ගෙනියන එකට බුදුහාමුදුරුවෝ දීපු වචනේ තමයි වඩ. තේරුණාද? දැන් මේ වායාම, සති, සමාධි වඩාගෙන තමයි මේව වඩලා තමයි ඔයගොල්ලෝ මෙච්චර කල් ජීවත් වෙනකොට මේ තියෙන සියලු හපංකම් කරලා තියෙන්නේ. අපි දන්නේ. අපි හොයාගෙන යනවා සමාධියක එක තැන. අපි ළඟ සතිය නෑ කියලා හොය හොයා යනවා. නමුත් වායාමයේ නෑ කියලා හොය හොයා යනවා. ඔයගොල්ලන්ට ඇහැට පේනකොට නිකං ස්වභාවික ධර්මයක් විදිහට උපදින දෙයක් තමයි මේ වායාමයයි සතියයි සමාධිය ඒ විතරක් නෙවෙයි වාචා කම්මන්ත ආදී. තේරුණානි? හැබැයි ඔයගොල්ලන්ට අයිති නෑ ඔය. ප්‍රශ්නේ තියෙන්නේ අපි සංසාරයේ ඉන්නේ මේවා මට අයිති කියලා වැරදි අවබෝධයක. ඔතන තමයි බුදුහාමුදුරු දැක්කේ අවිද්‍යාව. මේ වචනේ මටයි අයිති, මං කතා කරන්නේ මගේ කතාවක්, මට කතා කරන්න පුළුවන් කියලා අදහස ඉනවා. මේක නැති සත්‍යයක් නෑ, මිනිසෙක් නෑ. එතකොට මම, මගේ, මගේ ආත්මය කියන ප්‍රධානම මේ සංසාර බැම්ම අපි වචනයක් හටහා ඇති කරගන්න. සම්මන්තත් එහෙමයි. ඔයගොල්ලෝ අතපය හෙලෙව්වත් ඔයගොල්ලෝ ඇති කරගෙන තියෙන්නේ මම, මගේ, මගේ ආත්මය. ඔයගොල්ලෝ කොන්නේ පීරුවත් ඕකමයි. ඒක ආජීවයක්. තේරුණානි? මගේ කොණ්ඩේ මම පීරන්නේ, මට කොණ්ඩේ පීරන්න පුළුවන් කෙනෙක් කියනකොට මම ඇවිදින්, මගේ ඇවිදින්, මගේ ආත්මය ඇවිදින්. තේන්න අපි කියනවා අපි බෞද්ධයෝ අපි ආත්මවාදය පිළිගන්නේ නැහැ කියලා. ඒ කියන කටින්ම කරලා තියෙන්නේ මොකද්ද? ඒකම. ඔන්නෝක තමයි ගැඹුරු තැන. තේරුණානේ? මේක මේ විදිහට විසඳන්න බෑ. කතා කරලා තර්ක කරලා විසඳන්න බැරි බක. එහෙමනම් පැහැදිලිව පේනවා. දැන් එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේ වායාම සති සමාධිය කියන මෙන්න මේ අංග තුන වඩන්න පුළුවන් තුන තමයි මේකේ රහස එලි කරන ප්‍රධානම තැන. ඒක විතරක් නෙවෙයි ඔයගොල්ලන්ගේ මෙච්චර කල් දියුණු වෙච්ච මේ ඉගෙනුණු වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්, රැකී රක්ෂාවෙන් දක්ෂ වීම වෙන්න පුළුවන්, විභාග සමත් වීමෙන් වෙන්න පුළුවන්, භාෂා ඥානය වෙන්න පුළුවන්, ගෙදර දොරේ උයනවා පිහිනවා වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් අඳින එක වෙන්න පුළුවන්, වාහන ආදී ලෝණ එක වෙන්න පුළුවන්. මේ හැම එකටම යොදාගත්තේ කුමක්ද? මේ අරමුණක් ගානේ උපදින වායාම සති සමාධිය. එතකොට මේ තුනෙන් තමයි අපේ මේ ජීවිතයේ මෙච්චර ලස්සන වුණා නම් ලස්සන වුණේ, හොඳ වුණා නම් හොඳ වුණේ, නරක වුණා නම් නරක වුණේ. මොකද්ද අපි භාවිතා කරලා තියෙන්නේ? මේ අරමුණකින් උපදින වායාමයේ සතිය සමාධිය. මේවත් නැතුව නෙවෙයි. දැන් ඔන්න ඔතන මේ ගැන පස්සේ අපි ඉතුරු කරලා මම මේ කෙටියෙන් පැහැදිලි කරන්න අද ප්‍රායෝගික දෙයක් යාදෙන්න යන්නේ ඉඳා. දැන් මෙන්න මේ වායාම සතිය සමාධිය නරකට යෙදුවොත් බුදුහාමුදුරුව හඳුන්වනවා ඒ වායාමය, ඒ සතිය, ඒ සමාධිය අකුසලයක්, අවැඩ. තේරුණාද? එහෙනම් ඔයගොල්ලෝ කරන පව්කම් අපි කියන අකුසල් කරන්නත් වායාමය ඕනද? ඕනේ. සතිය, සමාධිය ඕනේ. නමුත් ඒකෙන් අකුසලයක් කියන්නේ මේ සංසාරයේ තවත් අගාධයකට ගෙනියනවා මිසක් තමන්ගේ සංසාරයේ තේරුම් ගන්න අවබෝධයකට ගෙනියන්නේ නැහැ. ඒ වගේම මේ වායාමයේ සතිය සමාධිය නරකට යොදාගත්තේ. වායාමයේ සතිය සමාධිය හොඳට යොදා ගන්න පුළුවන් කාට හරි. ඒක කුසලයක්. ඒක කුසලයක්. පින. ඒක තේරුම අනාගතය තමාට යහපත් වෙනවා, වර්තමානයත් යහපත් වෙනවා. ඒ කියන්නේ හොඳ සංසාරයක් ලැබෙනවා. වායාමයේ සතිය සමාධියේ නරකට යෙදුවම නරක සංසාරයක් ලැබෙනවා. බුදුහාමුදුරන්ට හොඳ සංසාරයක් කියලා හේකුත් නැහැ, නරක සංසාරය කියලා හේකුත් නැහැ. දෙකම සංසාරේමයි. තේරුණා නේද? එතකොට බුදුහාමුදුරුව පෙන්නනවා මේ ධර්මයෙන් ඊට වැඩිය ඉහළ දෙයක්. මේ ඒක තමයි සම්මා කියන වචනේ බුදුහාමුදුරුව පෙන්නන. සම්මා කියන தත්ත්වයේදී වෙන්නේ සම්මා වායාමිය යොදවන්නේ මොකටද? මේ සංසාරයේ ජීවත් වෙන්න නෙවෙයි, ජීවිතය අවබෝධ කරලා දෙන්න. එතකොට මම කියන්නේ කවුද කියලා තේරුම් කරලා දෙන වායාමයේ සම්මා වායාමය. මම කවුද කියලා තෝරලා දෙන, නැත්නම් මම ගැන අවබෝධයක් ඇති කරගන්න දෙන සතිය සම්මා සතියයි. මම පිළිබඳව එකඟ අවබෝධයක් ඇති කරගන්න එකඟතාවය සම්මා සමාධියයි. තේරුණානි? එතකොට ඔයගොල්ලෝ කවුරු හරි හොවේවා බෞද්ධ ශ්‍රාවකයෙක්, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් නම්, ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා තියෙන කෙනෙක් නම්, ඒ ධර්මය අනුව පිළිපදින කෙනෙක් නම්, එයාගේ උත්සාහය තියෙන්නේ හැම වෙලේම බුදුහාමුදුරුව පෙන්නපු තමන් කවුද කියලා අවබෝධ කරගන්න සම්මා වායාමයට මහන්සි ගැනීමයි. මෙච්චර කල් අපි හොඳ වායාම හා නරක වායාම අනන්තවත් කරලා තියෙනවා. ඒක තමයි අපේ ජීවිතේ. හොඳ වායාම වලින් තමයි ඒගොල්ලෝ හොඳින් ජීවත් වෙලා තින්නේ. මේ පින් දහම් හොඳට කරලා තියෙන්නේ. රැකී ආරක්ෂාවල් හොඳින් කරලා තියෙන්නේ මේ හොඳ වායාම. ඒ වගේම අධ්‍යාපනයේ දියුණු කරගෙන තියෙන හොඳ වායාමය. තේරුණා නේද? නමුත් සම්මා වායාමයක් නෙමෙයි. ඕකෙන් කවදාවත් තමන්ගේ ජීවිතය අවබෝධ කරලා දෙන්නේ ජීවත් වෙන්න ලේසියක් වෙනවා. ඒතකොට ජීවත් වෙන්න කරන වායාම එකක්වත් බුදුහාමුදුරන්ට වඩා නැහැ. ජීවිතය අවබෝධ කරලා දෙන වායාමයේ වැදගත්. එතකොට මෙන්න මේ වායාමය මොකද්ද? සම්මා වායාමයේ මොකද්ද? මේක තේරුම් ගන්න කොහොමද ප්‍රායෝගිකව? සම්මා වායාමයේ වචනෙන් කියනෝ නම් ඔයගොල්ලෝ දන්නෝ. මොකද්ද? නූපං කුසල් නෑ, නූපං අකුසල් නූපදීම, නූපං උපං අකුසල් දුරු කිරීම, නූපං කුසල් උපදීම, උපං කුසල් වැඩි දියුණු කිරීම. ඔච්චර. මෙහෙම වචනින් කියලා තියෙනවා. මේක තේරෙන්නේ නෑ අපිට. මේ කියන කුසලයේ මොකද්ද අපි දන්නේ? මේ කියන අකුසලයේ දන්නේ. දැන් සීල ශික්ෂාවේ වාචා කම්මන්තා ජීව යොදාගෙන කරන්න පුළුවන් කුසල් ටිකක් තියෙනවා. අකුසල් ටිකක් තියෙනවා. මේවා අටමහා මේ අපි කියනවා දස කුසල් හා දස අකුසල්. මේ දස කුසල් හා දස අකුසල් වලට අපිට වාචා කම්මන්තා ජීව යොදා ගන්න වෙනවා. වාචා කම්මන්තා ජීව යොදා ගන්න ශික්ෂාව මොකක් හරි ඒක සීල ශික්ෂාවයි. ඒතර සීල ශික්ෂාවේ තියෙන කුසල් අකුසල් නෙවෙයි මේ සම්මා වායාමයේ තියෙන කුසලයේ අකුසලයේ ඊට වෙනස්. මෙන්න මෙතන තියන්නේ මේ සමාධි මට්ටමේ වැඩි මට්ටමේ සමාධි කියලා දැන් මේ වචනේ පෙළක් අයට කැමති නෑ. ඒ කැමති වෙලා නැත්නම් මේ මොකද්ද කියලා දන්නේ නෑ මේක ගැන. සමාධි මට්ටමේ මේ වැඩි අංශයේ තියෙන වායාම සති සමාධි කියන මේ ආංග තුන එකතු කරගෙන කරන බුදුහාමුදුරන්ට ඕනේ සම්මා වායාමයේ අකුසලයක් මක්ද කුසලය මොකක්ද කියලා අලුතෙන් ඉගෙන ගත යුතුයි. පරණේව මේකට ආදේශ කරොත් අපි අමාරු වෙනවා. සමාධියේදී කියන කුසලය අකුසලය වෙන එක. වෙනම එක. ඒක අපි දැනගන්න ඕනේ. සමාධි මට්ටමේ තියෙන අකුසලය තමයි ඔයගොල්ලෝ සමාධිය වඩන්ඩ බුදුහාමුදුරන්ගේ උපදේශ අනුව ගන්න මොනවා හරි අරමුණක් තියෙන්න පුළුවන්. සමත වෙන්න පුළුවන්, විපස්සනා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ සමත කියන්නේ ටිකක් දුර ගිහිල්ලා හිත සමනය වෙනවා. විපස්සනා කියන්නේ හිත සමනය වීම මුලින් නැති සිත සමනය වෙලා දෙවනෝ යථා අවබෝධය ලබා දෙනවා තමයි. මම කවුද කියලා උගන්නනවා. මම කවුද කියලා උගන්නන අරමුණකට විපස්සනා අරමුණක් කියලා කියනවා. මගේ තැම්පත්චමක් ලබා දෙන අරමුණකට සමත අරමුණක් කියලා කියනවා. හැබැයි සම්මා වායාමයට ওই දෙකෙන් කොයික උනක් කමක් නැහැ. මේ දෙකම යොදා ගන්න පුළුවන්. එතකොට මේ අරමුණක් යොදාගෙන ඔයගොල්ලෝ ඒ අරමුණට සතියෙන් අවධානය සති සම්පජාන්නේ කියන තමා ළඟ තියෙන තමාගේ ගුණයක් යෙදවීම සම්මා වායාමය. ඒ ගුණේ යෙදෙන තැනදී අකුසලයක් නැහැ. ඒ ගුණයේ යෙදෙන අවස්ථාවේ අවධානයෙන් ඉන්න තැනදී අකුසලයක් නැහැ. අවධානය කැඩෙනකොට අකුසලයක් තියෙනවා. තේරුණා නේද? ඔයගොල්ලෝ දැන් භාවනාවක් කියලා පුරුදු කරා නම් මොනවා හරි නැත්නම් මොනවා හරි එක දිගට කල්පනා කරා නම් අවධානය කැඩෙන තැනදී අකුසලයක්. අවධානය තියෙන තැනදී කුසලයක් නෙමෙයි, අකුසලයක් නැහැ. තේරුණා නේද? දැන් මෙතන මේ ධර්මයේදී කොහෙදවත් අකුසලයේ නැති තැනදී කුසලයක් නෙමෙයි. අකුසලයේ නැති තැන කුසලය නෙමෙයි. මේ දෙක හුවමාරු වෙන්නේ නැහැ. මේක වැරදි තේරුමක්. දැන් අවධානයේ නැති තැන අකුසලයක්, අවධානයේ තියෙන තැන එහෙනම් කුසලයක් නෙමෙයි. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ. අවධානයේ නැති තැන අකුසලයක්. අවධානය තියෙන තැන තියෙන්නේ අකුසලයක් නැහැ. තේරුණා නේද? නැත්නම් කුසලයක් තියෙනවා නෙමෙයි, අකුසලයක් නැහැ. කුසලිය කියන්නේ අවධානය එහෙම තියාගෙන ඉඳීම තුළින් අපි බලාපොරොත්තු මොකද්ද අපිව අවබෝධ කරගන්න. තමා කවුද කියලා තේරුම් ගැනීමට. තමා තේරුම් ගැනීමට අවශ්‍ය කරන මූලික සාධකයක් හරි ලැබුණොත් අන්න කුසලයක් ඉපදුනා. නූපං කුසල් උපදුනා. තේරුණාද? තමාගේ අවබෝධය සඳහා අත්‍යවශ්‍ය යම් කිසි ධර්මතාවයක් තමා ළඟ ගොඩ නැගුණොත් අන්න ඒක කුසලය. එතකොට තුන්වෙනි වීරියන් කියන්නේ එවැනි කුසලයක් උපදව ගන්න මහන්සි වෙන්න ඕනේ. ඊට පස්සේ එවැනි කුසලයක් ඉපදුනොත් හතරවෙනි වීරියන් කියනවා ඒක වැඩි දියුණු කරගන්න මහන්සි වෙන්න ඕනේ. දැන් බලන්න අපි එහෙම කියන කුසල් අපි දන්නේ නැහැ, මේ කියන අකුසලිය දන්නේ නැහැ. අපි එහෙනම් මෙච්චර කාල කරලා තියෙනවා භාවනාව. භාවනාවක් කියන්නේ මොකද්ද? ওই ටිකම තමයි. නොදැනුවත් යමින් කරපු හින්දා අපිට අත්‍යවශ්‍ය ප්‍රතිඵල ගන්න බැරි වෙලා තියෙනවා. තේරුණාද? නැතු මේ භාවනාවේ වැරද්දක්වත් ඔයගොල්ලන්ගේ වැරද්දක්වත් නෙවෙයි මේ. අන්න එක තමයි මන් දෙන පණිවිඩය. මේක භාවනාවක වැරද්දකුත් නෙවෙයි, මේකට භාවනාව කියලා කියන්න ඕන කමකුත් නැහැ. හරිනම් එහෙමනම් දැන් ඔයගොල්ලෝ ගෙදර ඉගෙන ගත්ත එකට භාවනාවක් කියන්නේ නැත්තේ? ඉගෙන ගන්න නම් හරි දක්ෂ වෙන්න නම් යමකට එතෙන්දිත් මේ වායාම සති සමාධිය අරගෙන තියෙනවා. දැන් ඔයගොල්ලෝ වාහනයක් එලවගෙන යනවා නම් මේ ටික නැත්නම් එලවන්න බෑ, අනතුරු වෙනවා. වායාම සති සමාධිය. නමුත් ඒකට භාවනාවක් කියනවා. දැන් මෙන්න මේක ගැන උඩින් පල්ලෙන් බැලුවම ලොකු ප්‍රශ්න එනවා. මෙතන බුදුහාමුදුරුවෝ භාවනාව කියලා තියෙන්නේ අර සම්මා වායාමයට ආපු ඕනම දෙයකට භාවනාව. තේරුණා නේද? දැන් අපි කරන්නේ නරක වායාමයක් ගන්නත් පුළුවන්, අපිට හොඳ වායාම ගන්නත් පුළුවන්. එතකොට කුසල් පැත්තක් දියුණු වෙනවා, අපේ අකුසල් පැත්තක් දියුණු වෙනවා. ওই දෙකටම වායාම සතිය සමාධිය යොදාගත්තා. එතකොට සම්මා වායාමයක් වෙන්නේ නැහැ හැබැයි. මේ දෙකෙන් කවදාවත් තමන් වෙන අවබෝධයක් ලබා ගන්න නැහැ. සංසාරේ කෙලවර කරන්නේ නැහැ. සංසාරේ දික් කරනවා. සංසාරයේ දික් කරනවා. එතකොට තව වචනයක් මෙතෙන්දි කියන්න ඕනේ නැහැ, ඊට වැඩිය පටල ගන්නවා. මොකද පැටලෙන්නේ? එහෙනම් පින් කරන්නේ මොකටද? කිනක ඇටලු වෙනවනේ. මෙච්චර කල් කරපු පින් ටික එහෙමනම් මකර කඩට දාපු ටිකක්ද? වතුරට දාන්න ඕනේ ටිකක්ද? අහකට දාන්න ඕනේ ටිකක්ද? දැන් මේ ගැටලු ඇවිලින් ඒක ප්‍රශ්නයක් වෙනවා නැහැ. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මේ සම්මා වායාමයේ පුරුදු කරන්න බෑ නරක වායාමයක් ඒ අතරතුර පුරුදු කරන කාටවත්. එනේ අකුසල් කරමින් සම්මා වායාමයට යන්න බෑ කාටවත්. තේරුණා නේද? මේක සම්මා වායාමයට එක දිගට යන්න පුළුවන් නම් කෙනෙකුට එහා කිසි දෙයක් නොකර සම්මා වායාමයේම ඉන්න එක වැදගත්. ඒක බුදුහාමුදුරන්ගේ අනුශාසනාව. අප්පමාදේන සම්පාදේත කියන තැන තියෙන්නේ මේ සම්මා වායාමයයි. එතකොට මොහොතක් ගානේ අරමුණක් ගානේ මේ සම්මා වායාමයේ ඉන්නවා නම් එයාට තමයි බුදුහාමුදුරුවෝ කැමතිම. එයා තමයි නියම බුද්ධ ශ්‍රාවකයා. නමුත් අපිට මේ සම්මා වායාමයේ ඉන්න බෑ. බැරි නම් ඒක හැම වෙලේම හැම මොහොතක් ගානේම දුවන්න තරම් පුරුදු කරන්න තරම් ශක්තියක් අපිට නැත්නම් මේ වෙනුවට තියෙන తాවකාලික විසඳුම හොඳ වායාමයකින් ඕනේ සම්මා වායාමෙන් නැති වෙලා. ඒක නිසාවෙන් අපි අකුසලයේ නැතුව කුසල් කරන්න ඒ කාලේදී යෙදෙන්න ඕනේ. නැත්නම් සම්මා වායාමයට අකුසලිය උදව් වෙන්නේ නැහැ කොහෙදිවත්. කුසලියත් උදව් වෙනවා කියන එක නෙමෙයි, කුසලියවත් නැතුව ඉඳලා මේ වායාමයේ ගොඩනගන්න බෑ. තේරුණානේ? ඒකින්ද පින් කියන්නේ මේකේ හේදකම සම්මා වායාමයේ වේදකම. මේ ලෙඩේ මොකද්ද? සංසාර ලෙඩේ, පුතග්ජන ලෙඩේ. ලෙඩේට තියෙන ප්‍රතිකාර ක්‍රමයේ වෙදකම එතකොට සම්මා වායාමය, හෙදකම පින. තේරුණා නේද? පින් කරන්නේ ඇයි අපි සම්මා වායාමයේ කරන්න බැරි හින්දා. කාට හරි පුළුවන් නම් පැය 24 ඇහැරලා ඉන්න හැම වෙලේම සම්මා වායාමයේ යෙදෙන්න එයාට පින් අවශ්‍ය නෑ. මොකද සම්මා වායාමයේ විතර පිනක් වෙන නෑ. වෙන නෑ බුදුහාමුදුරුවෝ. ඉතින් දැන් තේරුණානේ මොකද්ද මේ කියලා ප්‍රශ්න තියෙනවා අපි පස්සේ සාකච්ඡා කරමු. දැන් මම ඔයගොල්ලන්ට මේ සම්මා වායාමයකට ගන්න බොහොම සරල තැන. ඔයගොල්ලෝ නොදන්න ඔයගොල්ලෝ හිතුවේ නැති පැත්තකින් ප්‍රායෝගිකව මේ දේ උගන්වන්න බලන්න. මේකට පොඩි ඔයගොල්ලන්ගේ මේ උනන්දුවක් එන්න ඕන. මේ කියන දේ සමහර විට ඔයගොල්ලන්ට විහිළුවක් වෙන්න පුළුවන් මොලේ. තේරුණා නේද? නමුත් මේක විහිළුවක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මා වායාමයේ සම්මා සතිය සම්මා සමාධියම මට විග්‍රහ කරලා ඔයගොල්ලන්ට කියා දෙන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් මේ. ඔයගොල්ලන්ගේ උනන්දු අවශ්‍යයි. ඔයගොල්ලන්ගේ අත්දැකීම් මට අවශ්‍යයි. ඒ අත්දැකීම් ටිකත් එක්ක තමයි මම මේ කියන එක තේරෙන්නේ. වෙන විදියකට තරක ඥානයට තේරෙනවා කියලා හිතන්න එපා. තරක ඥානය කියන්නේ හොඳ වායාමයක්. ඒක ඇත්ත. ඒ හොඳ වායාමයෙන් අපිට බෑ සම්මා වායාමයට යන්න. මේක වෙනම පුරුදු කරගතිය යුතු දෙයක්. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේක මම මේ කලිනුත් ගිය සතියේ කියා දුන්නා පොට්ටිල හාමුදුරුවන්ගේ කතාව. පොට්ටිල හාමුදුරුවෝ මහා උගත් ත්‍රිපිටකය පිළිබඳ දැනුමක් තියෙන හාමුදුරුවෝ කෙනෙක්. නමුත් මාර්ගඵලලාභී කෙනෙක් නෙවෙයි. එයාට බුදුහාමුදුරුවෝ අපහාස කරන හින්දා හැමදාම අර වනාන්තරයේ ඉන්න ඒ භාවනා යෝගී හාමුදුරුවෝ කීප දෙනෙක් ළඟට යනවා. ගිහිල්ලා උපදේශ ගන්න ගියාම මෙයාගේ මාන්නේ වැඩි කියලා ඒ ලොකු ලොකු හාමුදුරුවත් හැරලා දානවා. අවසානයේ සාමණේර හාමුදුරුව කෙනෙක් මෙයාට පිහිට වෙනවා. පිහිට වෙන්නේ කතාවකින්. ප්‍රශ්නකින් පිහිට වෙන්නේ. මොකද්ද මතකද කතාව? ඔව්. කියන්නේ අවසානයේ තුඹසක් තියෙනවා. මේ තුඹසේ හිල් හයක් තියෙනවා. මේකේ ඇතුලේ තලගොයෙක් ඉන්නවා. මේ තලගොයා අල්ලගන්නේ කොහොමද? ඒකේ උපදෙස් දෙන්නේ හිල් පහක් වහන්න. එක හිලක් ඇරලා ඒක දිහා බලයි. ඕන්නම් ඇතුලට දුම් ගන්න. හිල් පහක් වැහුවොත් තලගොයා ඇතුලේ ඉන්නවා නම් ඒ පහෙන් යන්න බැහැ නෑ. එන්න තියෙන එකම හිලයි. ඕකෙන් කොයි වෙලේක හරි මෙයා එළියට එන්න ඕයි. මේ තලගොයා හා සමානයි මම. ඔයගොල්ලෝ නම් ඔයගොල්ලෝ. මේ හිල් හය කියන්නේ ඔයගොල්ලන්ගේ ඉන්ද්‍රියන් හය. දැන් මේ ධර්මයේදී පැහැදිලි වෙන්නේ මොකද්ද? ධර්මයේ හැමතැනම තියෙන මේ හිල් පහක් වහලා එක හිලක් අරගන්න. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය පහක් අපි අඩපණ කරලා එක ඉන්ද්‍රියක් සක්‍රිය කරගන්න කොහොමද? ඔන්න ඔතන හරහයි සම්මා වායාමී. තේරුණා නේද? ඔය හරහයි සම්මා වායාමී. එතකොට සම්මා සතියත් එන්න ඕනේ උදෙන්ට. ඔය හරහා වෙනකොට මේ වහන හිල සතිපට්ඨාණයට අනුගතව කරන කටයුත්තක් නම් ඒක සම්මා සතියේ එනව අනිවාර්යයි. දැන් ඒකට කියනවා අපි කායानुපස්සනාව. කය කියනකොට ඔයගොල්ලන්ට තේනවා කය සම්බන්ධයි කියලා. කය කියන්නේ මොකද්ද? මේ කාය ඉන්ද්‍රියට සම්බන්ධ තියා. දැන් ඔයගොල්ලන්ට මම කියා දෙන මේ ප්‍රායෝගික දේ තුළ මෙන්න මේ හිල් පහක් වහලා මේ කාය ඉන්ද්‍රිය විතරක් අරගන්න දෙන උපදේශක් මේ. ඔයගොල්ලෝ කරපු භාවනා වලට ඒවා හිම වැදගත්කම හිමම තියෙනවා. මම ඒකේ වටිනාකම කියා දෙනවා. තේරුණා නේද? ඔයගොල්ලෝ මොනවා හරි භාවනා ක්‍රම මොනවා කරත් යවන්නේ ඒකේ උදව්ව මේකට එනවා. හොඳට භාවනා කරා නම් කවුරු හරි ඉස්සෙල්ලා හොඳට මේ මං කියන දේ දැන් කරොත් ප්‍රායෝගික ප්‍රතිඵල වැඩි. මොන භාවනාවක් කමන්නේ. තේරුණා නේද? දැන් මං අහදන්නේ මේ අලුත් භාවනාවක් කියා දෙන්නත් නෙමෙයි, ඔයගොල්ලන්ට මේ හිල් පහක් වහගෙන කායේන්ද්‍රිය තනි වුණාම හඳුනගන්න විදියක් කියා දෙන්න විතරයි. තේරුණා නේද? කායේන්ද්‍රිය තනි වුණාම හඳුනගන්න. ඒකේ තියෙන වාසිය තමයි, එතකොට ඔයගොල්ලෝ කායනුපස්සනාව කියලා ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මොකක්ද කියලා? මේ කායනුපස්සනාව වඩනවා කියන්නේ සම්මා වායාමයේ සම්මා සතිය සම්මා සමාධිය කියන ඔක්කොම වැඩිම. මේකේ අවසානේ කොහෙද තියෙන්නේ? අවසානේ යථා භූත ඥානය වන තමා ගැන අවබෝධය ඇති වෙන ඥානය. උපදින තැන. තේරුණානේ? සීලය ගැන අපි කතා කරන්නේ, සීලය ගැන ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ ඒ කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔය සඳහා මම දෙන උපදේශ බොහොම සරලයි. ඒ සරල දේ අපි බලනවා, උත්සාහ කරනවා. කොහොමද බලන්නේ? කොහොම සරලව මේ ගැන හිතන්න. අමුතුවෙන් ලොකු දේවල් හිතන්න එපා. මේවා මේ කියන්නේ එකක් වෙයිද නැද්ද තියෙන ප්‍රශ්න මේ ඔක්කොම. එතකොට සම්මා වායාමනේ ඔයගොල්ලන්ගේ වායාමය. දැන් සම්මා වායාමය කියන්නේ නූපං අකුසල් නූපදීන එකයි, උපං අකුසල් මැඩපවත් දින එකයි. දැන් ඔයගොල්ලන්ට මම උපදෙස් දුන්නා මොකක් හරි මෙහෙම වැඩක් කරන්න, මේක මම දන්නවා සම්මා වායාමය ලැබෙන දෙයක් කියලා. ඔයගොල්ලෝ දන්නේ නැහැ. තේරුණා නේද? එතකොට ඔයගොල්ලන්ට ඇති වෙනවා වායාමයේ තමයි ඔය දේ කරන්න ගියාම මේ වැඩේ කරලා හරියයිද? කොහොමද මේක කරන්නේ? මං කරන විදිහ හාමුදුරුවෝ කියපු විදිහද? මේ මොකද්ද වෙන වායාමය? තේරුණා නේද? දැන් අපි භාවනා කරනවා කරන්න බැරුව නෙමෙයි අපිට. ඒක ඇතුලේ මේ සම්මා වායාමයේ බදු දෙනවා වෙන වෙනේවට ඒ අතරතුර. තේරුණානේ? ඒ කියන්නේ එක එක වායාම ඒක ඇතුලේ අපි ගිනිනවා. වායාම කියන්නේ අරමුණෙන් අරමුණට වඩන්න පුළුවන් දෙයක්. දැන් උදාහරණයක් විදිහට අපි ඉඳගෙන ඉන්නවා. අපි ඕනකම දෙන්නේ දැන් මෙතන ඉඳගෙන ඉන්න ඕනේ මං කෙලින් හොඳ කෙලින් කරලා. එතකොට අර සම්මා වායාමයට උපදින අංගය වායාමයේ කියන අංගය අරමුණෙන් උපදින්නේ. අරමුණක් හින්ද ඇති වෙන ප්‍රතිඵලයන්නේ වායාමයේ කියන්නේ. මේ ප්‍රතිඵලය බදු දීලා කොන්ද කෙලින් කිරීමට. එතකොට ඒ වායාමයේ මොකද්ද? කොන්ද කෙලින් කිරීමේ වායාමය. තේරුණා නේද? අපි කියන්නේ පැය භාගයක් අපි හොඳට භාවනා කරා. නමුත් සම්මා වායාමයට ඉඩක් නැහැ. හොඳු කෙලින් කිරීමේ වායාමයක් එතන. තේරුණා නේද? නැත්නම් අත්තතද කිර ගැනීමේ වායාමය. මෙහෙම ඉන්නවා පද කරගෙන. මෙහෙමමයි ඉන්නේ. එතකොට මේකත් වායාමය. මේක සම්මා වායාමයක්ද? නෑ. තේරුණා නේද? නැත්නම් දැන් තියෙන ප්‍රශ්නේ භාවනා කරගෙන යනවා. මේ භාවනා කරනකොට ඕන දැනනවා, ඉගෙනගෙන තියෙනවා, අපි සාකච්ඡා කරලා තියෙනවා. මොනවද? අපි කරන්නේ විපස්සනාව. එන්න සමත භාවනාව. සමත භාවනාවේ පළවෙනි ධ්‍යානය අහලා තියෙනවා. මේ ඉන්නේ අපි මාගේ පළවෙනි ධ්‍යානයට මම ළඟද? මේ වගේ කද්ද ධ්‍යානය? එතකොට ඒ වායාමේ මොකක්ද? ඊ වැඩක් නැති වායාමය. ධ්‍යානයක් වෙපු වායාමය. තේරුණා නේද? පැය භාගේ භාවනා කරලා තියෙනවා සම්මා වායාමයක නැහැ. මේ ධර්මයේ වෙපු වායාමයක් තියෙනවා. එතකොට ඒකත් භාවනාවක් නෙවෙයි. තේරුණානේ? ඊළඟට ඔයගොල්ලෝ විපස්සනා පැත්තෙන් හිතනවා. දැන් ඔන්න විපස්සනා ඥාන ටික ඉගෙන ගන්නවා. පොතකින් හරි කොහෙන් හරි ඉගෙන ගන්නවා. මේක තමයි ඔය කියන නාම රූප පරිච්ඡේද ඥානය. එතකොට සම්මා වායාමයේ තියෙද එතන? නාම රූප පරිච්ඡේද ඥානය හොයීමේ වායාමයක් ඒ තියෙන්නේ. තේරුණානේද? මෙන්න මෙහෙම හුඟා ජාති වලින් මේ බුදුහාමුදුරුවෝ කියන සම්මා වායාමයට යන්න නැතුව අපි එක්ක හොඳ හෝ නරක හෝ වායාමයකට ඒ භවනා කාලේ ඒ යදාගත්ත කාලේ අහක දානවා. ඒකින් හින්දා එතෙන්දි වෙන දියුණුවක් නෑ අපි. තේරුණානේ? එතකොට අපිට මේ දේ දියුණු කරගන්න බෑ. අන්නේ දේවල් එනකොට ඔයගොල්ලෝ මම මේ දෙන උපදේශයේදීත් එහෙම වෙන්න පුළුවන්, මේක හාමුදුරුවෝ කියන එක හරියයිද? මේක මොන පොතෙන් කිව්වද දන්නේ නැහැ. අපි අහලා නැහැ මේක. ත්‍රිපිටකයේ කොයි සූත්‍රයේද දන්නේ නැහැ. තියෙන තැනක් අහගන්න ඕනේ. ඔය කියන වායාම සම්මා වායාම නෙමෙයි. තේරුණා නේද? ඒවත් වායාම. මෙහෙම වායාම අපිට එන්නේ කොහොමද? මෙච්චර කල් අපි පුරුදු කරපු හැටි ඔහොමයි. ඉගෙන ගත්තා කියන්නේත් ඔහොම දෙයක්. ඒක හොඳ වායාමයක්. තේරුණා නේද? ඔයගොල්ලෝ දැන් හොඳ මෝස්තරයක් දැනගන්නෙත් ඔහොමමයි. කොයි තැනක හොඳ දේ තියෙන්නේ. ඒක දැනගන්න. නමුත් සම්මා වායාමයෙන් නෙවෙයි. හොඳට මතක තියාගන්න. මේ දේවල් එනකොට අපි හිතෙන් අහක් කරගන්න ඕනේ මේ සම්මා වායාමයෙන් නෙවෙයි. නූපං අකුසල් නූපදීනවා නම්, උපං අකුසල් මැඩපැවැත්වෙනවා නම් සම්මා වායාමය ආරම්භ වෙනවා. ඒකෙන් එන ප්‍රතිඵල ටික ගැන ඔයගොල්ලෝ එච්චර හිතන්න එපා. තේරුණා නේද? මේ දෙකට මහන්සි වෙන්න නූපං කුසලයක් උපදිනවා කියන එක ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒ ගැන හිතන්න එපා. දැන් ඒකට පරිණත වෙන්න මුල් වීර්ය දෙක ගන්න. දැන් මම දෙන අභ්‍යාසය මේකයි. සරලව ඉඳ ගන්නවා. හොඳට මේ අත් දෙක අරගෙන මෙහෙම තද කරගන්න. මෙච්චර. තේරුණා නේද? මෙහෙම තද කරගෙන හැබැයි මේ අත් දෙක මෙහෙම උඩින් නෙමෙයි තියාගන්නේ උකුලේ තියාගෙන විදිහට තද කරගන්න. තේනම් ඔයගොල්ලෝ දැන් කරපු ඔක්කොම භාවනා මතක කරලා මෙච්චර කර මේ අනික් භාවනාවකින් මේක කියා දෙන්නේ නැත්තේ ඒ භාවනාව හින්දා අනිත් එක එක තොරතුරු අනෝ පටලෝ ගන්න හින්දා. තේරුණා නේද? මේ වෙනම එකක් කියා දෙන්නේ මේ භාවනාවක් කියලා ගන්නත් එපා මේක. ගන්න ඕනෙත් නෑ. ඒකත් මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ අත් දෙක තද කරගත්තම දැන් ඔන්න අපි මේ යන්නේ අර හුඹහැ ගුල් පහක් වහන්න. මෙතෙන්දී අපි අරගන්න බලන ගුල කාය විඥාන. තේරුණා නේද? දැන් මම මේ දෙන උපදේශයේ ඔයගොල්ලෝ අරගන්න බලන ගුල මොකද්ද? කාය විඥාන. එතකොට කාය විඥාණයට දැනෙනේවා විතරයි අපි මෙතෙන්දී අවධානයට ලක් කරන්නේ. මෙහෙම අත් දෙක තද කරගත්තම මේ අල්ලට අවධානය තියාගත්තොත් ඔයගොල්ලෝ මේ අල්ල තුල කයට දැනෙන දේවල් මෙන්න මේවා. මේ මෙන්නේවා කයට දැනෙන්න ඕනි දේවල්. එකක් තමයි කයට දැනෙන පොට්ටබ්බ රූප කියනෝනේ ස්පර්ශ. මේ ස්පර්ශයට දැනෙනවා සීතල. සීතල ස්පර්ශයට දැනෙනවා. උෂ්ණය දැනෙනවා. තද ගතිය දැනෙනවා. මොළොක් ගතිය දැනෙනවා. චංචල ගතිය, කම්පන ගතිය දැනෙනවා. තේරුණා නේද? දැන් මෙතන හයක් මං කිව්වා. මේ හයට විතරක් අපි හිතාගමුකෝ. අනික්වත් තව තියෙන්න පුළුවන් කයට දැනෙන ඒවා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එකක් තමයි සීතල ගතිය, උෂ්ණ ගතිය. තද ගතිය, මොළොක් ගතිය. චංචල ගතිය, කම්පන ගතිය. නිශ්චලයි කියන එක එතකොට සාමාන්‍ය විදිහට දැනෙනවනේ. මෙන්න මේ වගේ ඒවා කයට දැනෙනවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ගේ මෙච්චර කල් ඔය මේ වැඩසටහනේ අවුරුදු 7මාරක් මේක කරපු හින්දා කිසිම භාවනාවක් නොකරත් වායාමයේ සතියේ සමාධියේ දියුණු වෙන්න ඕනේ ධර්මානුකූලව. මොකද ධර්ම සාකච්ඡා කිරීම තුල ඉන්න අමතරව මේ ඉන්න අය විවිධ භාවනා කරලා තියෙනවා. මේ භාවනා මොන වුණත් කමක් නෑ මට. තේරුණා නේද? ඔයගොල්ලෝ දක්ෂයි කියලා දැන් ප්‍රායෝගිකව මම දැනගන්නේ මම ඔයගොල්ලෝ පරීක්ෂා කරන්නේ මෙන්න මේ අභ්‍යාසය. තේරුණාද? නැත්නම් ඔයගොල්ලෝ මොන දක්ෂයෙක් වුණත් මට වැඩක් නෑ. ඔයගොල්ලන්ගේ ඕන තරම් දක්ෂකම් තිබුණත් මට වැඩක් නෑ. එමන් හිතන්නේ බුදුහාමරන්ට වැඩකුත් නෑ. හේතුව අපි සම්මා වායාමයේ හරියට දැනගෙන නෑ. දැන් මේකෙන් මට ඕනේ ඔයගොල්ලන්ගේ දක්ෂතාවය ඕනේ මොකද්ද? මම මේ කිව්වේ මේ දෙයට අවධානයෙන් ඉඳලා ඔයගොල්ලන්ට මේ අල්ලට දැනෙන දේ මේ ඔය කියපු ප්‍රශ්නයකට දැන්වන අන්නේකට අවධානය තියාගෙන වැඩියෙන් ඉන්න. වෙන දේවල්ට අවධානය යන්න දෙන්න එපා. සීතලක් දැන්වන එක අවධානය කරගෙන ඉන්න. ඒක වෙනස් වෙන විදිහ බල බලා ඉන්න. තේරුණානේ? තද ගතියක් දැනනවනේ එච්චමක් නෑ. ඔක ඔක්කොම එකක් වෙන්න ඕනේ. Tamanට වැඩියෙන් ප්‍රකට වෙන දෙයට ඉන්න කොහොමාර. හිත වෙන දෙයකට වෙන වායාමයකට යවන්නේ නැහැ. එහෙමනම් නිස්සද්දෝ දැන් පහසු විදිහකට වාඩි වෙලා ඒ අභ්‍යාසය කරමු. හොඳට අතත් අද කරගෙන ඇස් දෙක පියාගෙන මේ අල්ලට අවධානය තියාගෙන ඉන්න. දැන් භාවනා කරලා පුරුදු අයට ඒ භාවනාවට ඉබේයි. ඒකෙන් නවත්තලා ආයෙ මේකට උත්සාහය ගන්න. ඒක වැරද්දක් හිම නෙවෙයි. තමන් කරලා ප්‍රකට වෙන භාවනාවකට ඕකෙන් කඩලා යනවා.